දැන් මෙන්න මෙහා තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේකත් හොඳට තේරුම් ගන්න ඕන කාලේ. දීර්ඝ කාලයක් පගා ගහලා නොබිනා වැඩ කරලා අන්තිම මොහොතේ දෙන මල් වට්ටියකින් හෝ ධර්මයේ අසා සිත පහදා ගැනීමකින් හෝ පෙර කළ අකුසල කර්මයෙන් මිදිය හැකිද කියලා මේ ප්‍රශ්නයක්. දැන් මේක බැලුවත් අපි හුඟාත් දැලගත යුතු හරියක් තියෙනවා. මේ දීර්ඝ කාලයක් පගා ගහලා නොබිනා වැඩ කරලා කියන වචනේ අරගෙන පොඩ්ඩක් අපි බලන්න ඕනේ වැදගත්ද. අපිට මතක මේ එක අත්දැකීමක් විතරයි. බුද්ධෝත්පාද කාලයක පහළ වෙච්ච මනුස්ස ආත්මාවක් ලබාගෙන 50 හඳ හම්බෙච්ච එක අත්දැකීමක් විතරයි මේ හම්බ වුනේ. අද මේ සුදාන වායේ කතා කරන අපිත් මෙච්චර කාලයක් ආපු අත්දැකවල කොහොමද ඇවිදින් තියෙන්නේ? අපිට වේනා ලොකු වරදක් කරලා තියෙන බව කොටස. අපි අද ඒක වරද දැක්කට පස්සේ ඒකේ තියෙන මහා නිහීන බව දැකලා අපි අත් වශයෙන් නිගරු වෙන විදිහට මේකට කතා කරනවා. ඒක හරි. මේ පගා ගහලා කියන වචනේදී අපි දැනගන්න මේකෙත් ලෝක සම්මතයේ පගා ගහිල්ල එකක්. අපි මුළු ජීවිත කාලය තුළ පගා ගහන. ඒ කොයි විදිහට ගියත් හොයලා බලන්න. අපිට යම්කිසි ලාභයක් ලබන, කීර්තියක් ලබන, ප්‍රශංසාවක් ලබන වැඩකට අපි යම්කිසි පුද්ගලයෙකුට මොන විදිහරි පුද්ගලයෙක් ඒ කටයුත්ත කරනකොට අපි ලාභයේ කීර්තිය ප්‍රශංසාව අපිට ලැබෙනවා. අපි ඒකට අවනත වෙනවා. අවනත වෙලා හිටව ඔවුන්ගේ පැත්තට කත්තදලා කටයුතු කරනවා. මේ සියල්ලම පගා ගහිනටයි. මේකේ දැනගන්න මේ ආණ්ඩුවේ ඉන්න සේවකේ යම් කෙනෙක්ගේ ගාණක් අරගෙන වැලක් කරලා දීලා ඒක විතරක් පගා ගහිනට අපි හිතා හිටියට ඔච්චර නෙමෙයි පගා ගහිනලා තියෙන්නේ. අම්මගේ හැරි තාත්තගේ හැරි ඉඩම් ටිකක් තියෙනවා. දැන් පුතා නොදන්න ක්‍රමයකින් පගාවක් ගහ. අවුරුද්දකට හැයක් ගිහිලා ඉතින් අම්මට කීයක් හරි දීලා ඉඹලා. බත් හොඳ ව්‍යංජනයක් හදාගෙන ගිහලා බත් මුලක් හදලා ගිහින් දීලා. අම්මා බලන්න මට ඉන්න විදියක් නැති වුණා මෙච්චර කල් ගිහලා අඳලා බොරුවට. ඉතින් ඕවා මෙයා කරලා හිටම් හිත කොහොමද පහදවාගෙන. අර එච්චර කල් සාත්තු සප්පායම් කරපු එකකින් තියෙන නරක. ඒකකින් දකින්න හැමෙන්නේ මොකද? පුතත්ජන ගති නිසා පුතත්ජන ගති ඇති බුද්ධිලයාගේ සිරිතක් තියෙනවා. හොඳ දේවල් 99ක් කරලා දීලා ඔයාට නරක එකක් දැක්කෝ. අර 99ම දෙවෙනි කරලා නරක එක ඉස්මතු කරලා කතා කරනවා පුතත්ජන සිරිත. අසත් පුරුෂයා සිරිත. අම්මා කිව්වා තාත්තා කිව්වත් මේ ලෝකේ කවුරුත් මිනිස්සෙ. ආර්ය වාග්යෙට පත් වෙලා නොහිටියලන් එහෙම පුතත්ජන. එනං ඒ ගති ලක්ෂණ ඇති ඒ අයටත් ඔක හොඳට අත්දකින්න නිතරම සාත්තු සපායම් කරන්නේ කවුද? එයා හොඳ 99ක් කරලා නරක එකක් යන්තම් පොඩ්ඩක් හිත පෑන එකක් කියවුනොත් අර 99 යටපත් කරලා නරක එක ඉස්මතු කරගෙන ඉවරයි. අර ඈට ඉඳන් එක දවසක සාත්තු සපායම් නොකරපු එක දවසක් ඇදිලා එනම් හොඳට කතා කරලා ගියාම ඔගෙන් හම්බුනේ හොඳ එක විතරයි. ඒක ලොකු වෙනවා. ඔය වැඩේ කරන කපටියා මොකද කරන්නේ? අර විදිහට කරලා ඉවරයි නම් අම්මා නැති කාලේ කියලා අපිට ඉන්න දෙයක් හම්බෙන්නේ නැහැ විදිහට බලන්න මේක හැටි දන්නවද ඉතින් අම්මා දන්නවද අම්මලා කරන හැටි එහෙනම් අපිට කොහොම කරයි ඕ පුතේ යන්න ලැහැතිය ඔකට නෝකිය මම ඔබට ඉඩ බලියා දෙන්නේ දැන් ගෙහුවේ පගාවක් නේද අපි දන්නේ නැහැ මේක පගාවක් බව පොඩි පගාවක් නෙමෙයි අමරවට උපි තාතරවට උපි දැන් මෙහෙමත් පගා ගහිල්ලක් තියෙනවා අපි දන්නේ නැති අපි ආණ්ඩු විහාරස්ථානක මේකට ගුණ නෙමෙයි ගෙදර හිටියේ දැන් ඕවත් පගා අපිට මොනව හරි අවශ්‍ය කරමක් තියෙනවා කෙනෙක්ගෙන් උදව්වක් ගන්න නැති ඇඳුරුම්කම් ඔක්කොම කියලා ඉතින් ඒ වෙලාවට ගිහලා ප්‍රශංසාවක් කරලා දීලා ප්‍රශංසාවෙන් පගාවක් ගෙවලා මිනිහ නවත්තන තවන්ගේ වැඩේ කරගන්න තල්ලි වෙන්නේ ප්‍රශංසාවෙන් පගා ගන්න කීර්තිය බලාපොරොත්තු වෙන කෙනාට බොරු වර්ණාවක් කරනවා වගේ මන්ත්‍රීතුමාත් දැන් හොඳ ජයකත් වෙනවා මේ සැරේ ඒ මොනකව තියෙන මන්ත්‍රීතුමාගේ මොකක් හරි වැඩක් කරගන්න. මම ගිය පැත්තේ කතා කරන්නේ මන්ත්‍රීතුමාගේ හොඳමයි. මේ උට වයින්ව පතු යන මිනිස්සු. ඉහි කියන්නේ කො මන්ත්‍රීතුමාගේ හොඳමයි අදලන් අහන්න හරි මේ හැටය ඡන්දෙන් දිරන්නේ මන්ත්‍රීතුමාව. අන්න හරි මං උවාදු පුත්තු වට ඉන්නවා නම් කොච්චර හොඳ. මොනවද අපිට කරලා දෙන්නේ? අනේ මගේ රස්සාවෙන් අස් කරලා තියෙනේ මම පොඩ්ඩක් බැයිද කියලා කොහොමද මේ කරලා දෙන්නේ? ඒකත් පගාවා. ඒ කීර්තිය පගා ගැහුවා. බොරු කීර්තිය පගා ගැහුවා. දැන් මේ ලාභ කීර්ති ප්‍රශංසා කියන මේ ඔක්කෙම පගා ගහන්න පුළුවන්. අපි මෙච්චර කාලයක් මේ සසරේ ඇවිදලා තියෙන්නේ ඕවා අසාධාරණයි කියලා හිතාගෙන නෙමෙයි. එහෙනම් ඕවෙන් ගහව පගා වලින් ගහගත්ත ගොඩ ගහගත්ත පොට්ටරියේ පව් කොච්චර තියෙනවද අපි? ඕවා තියාගෙන තමයි අද මේ අහක් කරන්න හදන්නේ. දැන් අපිට හිතා ඉන්නේ මේ මල් වට්ටියක් දුවිලා ඉතින් පොඩ්ඩක් ධර්මීය හිත පහදවා ගත්ත පමණින් මේ ආත්මය අර කාට හරි ගහව පගාවක ඔය පොඩ්ඩක සීමා කාලත කාලයක තියෙන පෞතිය ගවා ගන්න කොහොමද කියන ප්‍රශ්නේ තිබුණා. දැන් අපි ওই තරම් බැලෑරු ප්‍රශ්නේ කියලා මොන දෙන්නේ? අනාදි සසරේ පටන්ගෙන ওই જાතියේ බගා ගහපුවා උස්සන්න බැරි වහා පව් ගොඩක් අපේ කර්ම ගවඩාවේ තියෙන. දැන් ওই ටික ගවා ගන්න කොහොමද කියලා බලන්න වෙයි. අන්න එතකොට අපිට යථාර්ථය ඇහැරෙන්නේ එතකොට. අන්න එතෙන්දී අපි දැකිය යුතු පැත්තක් තියෙනවා. දැන් මේක තේරුම් ගන්න ඕනේ අඳුරයි ආලෝකයයි දෙකේ තියෙන වෙනස ඉතින්ලා උපවාපසෙ. අඳුරයි ආලෝකයයි කියයි තියෙන දෙකේ තියෙන ලොකු වෙනසක් තියෙනවා. රාත්‍රී කාලයක එක කාමරයක් ඇතුළේ විශාල අඳුරක් තියෙනවා. පහන් අතල්වා තිබුණ නැත්නම් තරු එළියක්වත් තිබුණේ නැත්නම් මහා ඝන අන්ධකාරයේ වෙලාවක නම් වෙන වටේ එළියකුත් තිබුණ නැත්නම් අත පොත ගාගෙන ඉන්නවරි අපි කියන කෑලි කපන කරුවල කියලා. ඒ තරමට පද කරුවන. අපි ඔකේ පුංචි ඉතිපන්දමක් පත්තු කරනවා. දැන් ඉතිපන්දම තිබිච්ච ලෝකයේ අවශ්‍ය වෙන ඉඩ ප්‍රමාණය කොච්චරද? ඉතිපන්දම් දැල්ලට. ඝන අඟලක් තරම් වත් නැ ගණන්ගල් භාගයක් තරම් පුංචි දැල්ලක් තියෙනවා. ওই දැල්ලේ ආලෝකය නිසා ඝන අඩි 100ක් විශාල ප්‍රමාණයක තියෙන අන්ධකාරය දුර වුණා. මේ ආලෝකයේ ස්වභාවයයි අඳුරේ ස්වභාවයයි මේ කියන්නේ. එන කරන තරම කරලා තියෙන පව් පාප අන්ධකාරයටයි. නමුත් ආලෝකයේ තුල අපි එකක් හොය කිව්වේ. ඉතිපන්දමේදී. නමුත් ඔයිතෝලා එළියක් තියෙනවා. අපි කාබයිද්දල්ල කියපුවා ඉතිපන්දම් දැක්ක හරි දීප්තිමත්. ඒක ඒක දිස්නේ දීප්තිමත් වෙනවා. අපි තා විදුලි ආලෝකයක් අරගන්නවා ඊටත් අර දීප්තිමත්. ඒ කියන්නේ ෆිලමන්ට් එක කියන පුංචි කෙන්ද ඊටත් අර පුංචි. අර බල්බ් එකේ විදුරු ආවරණය වහලා තියෙන ඇතුලේ තියෙන කෙන්ද. ඒක ඇදලි සීමේ හවාවත් එහෙම පුංචි කෙන්දක. ඒක ගලාගල් 100න් එකක්වත් නැහැ ඒකේ. ඒ පුංචි කෙන්දේ දීප්තියට විශාල ප්‍රදේශයක අඳුර දුරු කරන්න පුළුවන්. මේ ආලෝකේ ප්‍රඥා ආලෝකයයි ඝන අවිද්‍යා අන්ධකාරයයි මෙහෙම තේරුම් ගන්න. මෙන්න මේ අවිද්‍යා අන්ධකාරයෙන් යුතුව කරගත් යම්තා පාප කර්මියෝයි. ඒ හැම දෙයකටම හිතන හිතවිල්ල පාසා අනුන්ට අවැඩක් අසාධාරණයක් ඒවා කිද හැඟීමක් මුල් කරගෙන තමයි නිකුත් වෙන්නේ අවිද්‍ය අන්ධකාරී ස්වභාවය. ඒකේ මහා අන්ධකාරයක් තුල ආවේ. එහෙනම් දැන් අපි අනාගතය හැඩගස්සන්නේ කොතනින්ද? අතීතයේ තිබිච්ච ඒවා ප්‍රයෝජනෙට අරගෙන වර්තමානයේ තිබෙන්නා වූ දේ තුලින් තමයි ඒක හැඩගස්සලා ගන්නේ. අතීතයේ අපි සකස් කරගත්ත ඒවා ගොඩාක් තියෙනවා මේ පැත්තේ. හොඳ ඒවා 100ට එකක් තියෙනවා 99ක් තියෙන්නේ අන්ධකාරය. යන්තම් ආලෝකය තියෙන එකක් කරින් සසර ගමන කාවා. හැබැයි මේකෙදි හම්නා අති දීප්තිමත් ආලෝකයක් තමයි බුදුදහම. ප්‍රඥා මත කරන ප්‍රඥාව නැති ශ්‍රේෂ්ඨත්වයේ මත කරන බුදුදහම තමයි ලෝකයේ තියෙන ඉහළම ආලෝකය ප්‍රඥා ලෝකය. අන්නේ ප්‍රඥා ලෝකයේ නගා ගැනීමට අවශ්‍ය කරන්නා වූ විතරාගී විතදෝසී විතමෝහි බුදුගුණේ පටන්ගින් බුදුගුණ දහම්ගුණ සංගුණ කෙරෙහි චිත්ත ප්‍රහාද මාත්‍රිය පටන් ගත දැන් පටන්ගින් ඇති වෙන ආලෝකයේ සීමා කරන්න බැරි විශාල ආලෝකයක්. මෙන්න මේ නිසා මේ ආලෝක මාත්‍රියක් යම් කෙනෙකුට ඇසුරට හම්බ වුණාම ඒ මොහොතේදී ඇති වෙන චිත්ත ප්‍රසාදේ විශාල පාප අන්ධකාරය තල්ලු කරලා දමන්න පළවා හරින ශක්තිය ලැබෙනවා. හැබැයි ඒකෙදි යම් කිසි පාපයක් සිද්ධ වුණාම අපි අද යහපත් හිතක් ඇති කරගෙන ලෝකයාට අපෙන් වුණ අවැදට අසාධාරණයට වන්දියක් ගෙවීම මාසින් අපි චිත්ත ප්‍රහාදයෙන් යම්කිසි මෙත්හිත පතුරවනවා නම් මේ පතුරවන මෙත්හිතේ ශක්තිය අර විශාල අන්ධකාරී විදහරින්න හැකියාවක් ලබනවා. කියලා පාප කර්මයන්ගේ බලවේගයේ ක්‍රියාත්මක කරන විදිහක් නැති වෙනවා. අන්නේ හේතුව නිසා මොකද වෙන්නේ? අපෙන් සිද්ධ වුණේ යම්කිසි පාපයක් කරන සියලු සත්වයන් අතරින් කාට හරි වෙච්ච වරදක් උදයි. ආතහරි කරව පාඩුව සියලු සත්වේ සම්බන්ධයි. යම් වරදක් පාපයක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ පාපේ සිද්ධ වෙන්න හේතු වෙලා තියෙන්නේ කවුරු හෝ සත්වයෙකුට කවදාහරි කරපු අවලක් මුල් කරගෙන. දැන් ඔබ තෝරා ගන්න ඕනේ. ප්‍රාණඝාත පාපයක් අපිට සිද්ධ වෙලා තියෙනවා. අපි කවුරු හරි සත්වෙක් මරන්න ඕන. ප්‍රාණඝාතයේ පිළිබඳ හිංසා සහගත ප්‍රාණඝාතයේ මුල් කරගත්ත. සත්ව හිංසා මුල් කරගත පාපයක් සිද්ධ වෙලා තියෙනවා. කාට හෝ සත්වයකට හෝ සත්ව පිටරට හිංසා කිරීමක් මුල් වෙලා තියෙනවා. එහෙනම් ප්‍රාණඝාත පාපයේ සියල්ලම සියලු සත්වයන් අතරේ කාට හරි රූප එකක් නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා. අනාදීය වඩා මේ වෙනකම්. හොරකම් කිරීමක් සිද්ධ කරන්න. කවුරු හරි ලෝක සම්මතයේ හිමිකාරී කෙනෙක් හොරින් ගන්න ඕන. අන් සතු දෙයක්. ඉන අන් සතු කරගත්ත දේ කිව්වා නම් සත්‍යයේ සතු දෙයක් නම් සත්‍යයකට පාළුවක් කිරීම. ඒ හේතුවෙන්මයි හොරකම මුල් කරගත්ත යම්තාව පව කියලා තියෙන අනාදි සංසාරයේ වඩා මේ වෙනකම්. සත්‍යයේ මුල් කරගෙන කරපු අවැඩක ප්‍රතිඵලයක්. කාම මිත්‍යාචාරයක් කළා නම් ඒකට ඒකාන්තයෙන්ම කවුරු හෝ ලෝකී යම්කිසි කාම දූෂණයකට පත් කරලා හිටන් කෙනෙකුට හිංගියා හිංසාවක් කියලා තියෙනවා. ඒකෙන් තමයි කාම මිත්‍යාචාර පාප කර්මයක් වුණා නම් ඒ පාප කර්මයේ කියලා තියෙනවා. සියලු සත්ත්වයින්ටයි කෙනෙකුට. බොරුවෙන් අනුන් හවට්ටලා තියෙනවා. කවුරු හරි සත්‍යයේ බොරු අහලා හැවටෙන්න ඕන. එහෙනම් ඒකෙන් සත්‍යයකට පාළු වෙලා තියෙනවා. ඒ පාපේ ගුණ කියලා තියෙන සත්‍යයක මුල් කරගෙන. සත්ව පිළිසක් මුල් කරගෙන. කේලමෙන් කෙනෙක් බිඳවලා තියෙනවා නම් කේලමනේ ගෝචරලා හිටා බිරිච්ච කෙනෙක් ඉන්නවා. කෙනෙක්ට අවිඩක් වෙලා තියෙනවා. එහෙනම් සත්ව පිළිසක් මුල් කරගෙන නම් කේලම් කිරීමේ පාපයක් අපිට සිද්ධ වෙලා තියෙන අලාදීය පටන් මේ එක සිද්ධ වෙලා තියෙනවා. පරුහ වචන කිරීමෙන් අනිකුත් සැලපාටපත් කරලා හිත කීරි ගස්සලා හිත විදෝලා තියෙනවා. ඒ හේතුවකින් තමයි අන්‍ය පුදුලට කරපු අවලක් මුල් කරගෙන තමයි ඒ හේතුවෙන් පාපයක් අපිට අලාදීය බලන් මේ එක කිල්ලන්නේ තියෙනවා නම් තියෙනවා. ඒ වගේම ප්‍රාපේටපත් කරලා අනු මුලාවටපත් කරලා හවට්ටලා තියෙනවා. අන්‍ය සත්‍යයක්ම රැවටලා තියෙනවා. අන්‍ය සත්‍යයේ සවර්ථපුගේ අසාධාරණී තමයි අපලාදී තමයි. ප්‍රලාපේ නිසා අපිට පාපයක් අනාදීය පරම මේ වෙනකන් සිද්ධ වෙලා තියෙනවා. ලෝභකම් කරනවා කියන්නේ අනුකෙකට නොවේවා මට වේවා කියන දැඩි ලෝභයේ මුල් කරගෙන. අනිකෙකට ලැබෙන්න තිබිච්ච සම්පත්තිය තමා කොටු කරගෙන. අනුන්ට පාඩු කිරීම නිසා. එහෙනම් ඒකෙන් අනුන්ට හිංගියක් හිංසා කිරීමෙන් තමයි ලෝභකම මුල් කරගත්තේ අපි පාපයක් සිද්ධ වෙලා තියෙන අනාදීය පරම මේ වෙනකන් අපිට සිද්ධ වෙලා තියෙනවා. දුෝෂිතාවෙන් ද්වේෂයේ මුල් කරගෙන යම් කිසි කෙනෙකුට හිංගියක් හිංසාවක් කළාම ඒ හේතු හරකට දෝෂයේ හිත පැතිරීම නිසා ඇතිකර සාපයක් ඇතනම් අනුන්ට අපරාධයක් අසාධාරණයක් විනාශයක් කරපු නිසාම තමයි සත්‍යයට කරපු නිසා සත්‍යයට කරපු නිසාම තමයි ඒ හැම ගැටෙන්නා වූ තව අපිට සිද්ධ වෙලා තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටිය මුල් කරගෙන අනුන් කවටල අනුන් මුලා කරලා හිටන් මාර්ගයේ යථා මාර්ගයේ වහලා දාපු අපරාධය නිසා තමයි මිත්‍යා දෘෂ්ටිය මුල් කරගත පාපයක් අපිට සිද්ධ වෙලා තියෙනවා. මේ තා සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් දස අකුසලේ තමයි පෞ සිද්ධයේ මුල. අනාදි සසරේ පටන්ගෙන දස අකුසලයේ කරවපු කිරීම වර්ණා කරපු කරන්නා වූ අයට අනුබල දීපු මෙන්න මේ කියන හතර ආකාරයෙන් මේ කරපු අත්දැකීම තමයි අනාදිය පටන් මේ වෙනකම් පවත් සිද්ධ වුණා නම් සිද්ධ වෙලා තියෙන්නේ. දැන් සියලු සත්‍ය අහ කරමු පවත් තියෙනවා. එහෙනම් මේ සියලුම සත්වයන් සීකලා අප්‍රමාණ ලෝක සත්වයින්ද මෙච්චර කාලයක් නොවැඩු යහපත් පැත්තක සාන්තියක් මෙසේ යහපත වේවා කියලා සිහි කරලා හිතන් කරනකොට කයින් වචනෙන් හිතින් කටයුතු කරනකොට දැන් නම් මෙත්තා සහගත කාය කර්ම වාචික කර්ම මනෝ කර්ම සිද්ධ කරනකොට අනන්ත සංසාරයේ පටන් ඉන්න සත්වේද කරපු අවයක් අසාධාරණයක් තිබුණා. ඒකට මහා වන්දිය ගෙවෙනවා. ලෝතර බුදුරයන් වහන්සේ නමක් ලෝකේ පහළලා මේ සාන්තිය විද්‍යාමාන කරලා දෙනකම් කිසිම සත්වයකට මේ සාන්තිය හම්බ වෙන්නේ නැහැ දෙන්න. අනුන්ට පතුලවන්න. ඒ පතුලවන සාන්තිය තමන්ගේ හිතට ඇතුළත් වෙන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලින් යථාර්ථය දැකලා පස්සේ. අනේ දුටු යථාර්ථය තුල සාන්තිය දැකලා තමයි අනේ මේ සියලු සත්වයින්ට මෙන්න මේ මහා සාන්තිය ලැබිලා අනන්ත සංසාර දුකෙන් නිදහස් වෙන මග වැඩේවා කියලා හිතා. ආශිර්වාදයක් ප්‍රාර්ථනාවක් තමයි මේ හිතට පතුලවන්න. මෙත්තා සහගත ධර්මයක් ලෝකයට දේශනා කරන්න. ඊට අනුකූල වන්නා වූ ක්‍රියාවලිය සිද්ධ කරලා ඊට අනුකූල වන්නා වූ උදව්වක් උපකාරයක් වෙන්නා වූ කාය කර්මයක් සිද්ධ කරන්න. මෙන්න මේ කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම තුنين අපි යම්කිසි යහපතක් සිද්ධ කළා නම් අනාදි සංසාරී පටන් මේ මොහොතේ නිකන් බුදුදහම හම් වෙන දවස වෙනකම්. එතන බැහැ ගන්න දවස වෙනකම් අපි සිද්ධ වෙලා නැහැ. එහෙනම් අපි සිද්ධ වුණු ලෝක සත්‍යයන්ට යම් තාක් කවදාවත් අසාධාරණයක් ඇද්ද? අද මේ ලබන්නා වූ සත්‍ය අප්‍රමාණ මහා යහපතක් පතුරවන. මෙන්න මේ නිසා බුදුරණහතේ දේශනා කරනවා යම් තරමක් කාමාවචර කුසල හෝ කාමාවචර කර්මයක් සිද්ධ කළා නම් ඒ සියල්ල අභිභවා මෙන්න මේ ශක්තිය නැගී හිටිනවා. ඒතර සමාවිහිං කරනව අවලක් එකක් නම්
නිම කරන්න බැරි මහා සාන්තියක් පතුරවන්නේ අප්‍රමාණ විට. කරන ලද සියලු පව සීමා සහිතයි ප්‍රමාණව. මේ පතුරවන මෛත්‍රිය අප්‍රමාණයි. අප්‍රමාණ මෛත්‍රිය තුළ ප්‍රමාණවත් සන්නාව පාප කර්මයකට ඉතුරු වෙන්න ඉඩ නැහැ. ඒ සියල්ලම ඒ හේතුවෙන් ගෙවෙනවා. මෙන්න මේ නිසා ධර්මයේ තේරුම අරගත්ත දවසක ඒ ධර්ම සංඥාවේ ධර්ම යථාර්ථයේ පිහිටලා ලෝක සත්‍යයට මිත්‍හිතක් වන්නකොට ඉතාම සුළුවෙන් කරන දෙයක බලා මහ විශාල බලයක් නැගිලා. මෙන්න මේ බලය නිසා අප්‍රමාණ ලෝක සත්‍යෙන්ද අපෙන් යම් අවලක් අසාධාරණයක් වුණා නම් ඒකට වන්දි ගෙවිලා ඉවරයි. මෙන්න මේකයි වන්දි ගෙවෙන ක්‍රම. මේ හැරෙන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ වන්දි ගෙවවා. දෙමව්පියන්ට වන්දියක් ගෙවනවා නම් දරුවෙක් මේ බුද්ධ ශාසනයේ තියෙන කාලේ ඉඳලා කරන්න පුළුවන් බෞද්ධයෙකුට. අනික කිසිම ක්‍රමයකින් දෙමව්පිය කරපු උදව්වට දරුවෙකුට වන්දි ගෙවලා නිම කරන්න බෑ කියලා පෙන්නන. සක්විති රාජ්‍යය පත් වෙච්ච යම්කිසි දරුවෙක් තමන් ඒ සක්විති රජුගේ දෙමව්පියන් ණය ගෙවන්න හිතලා මුළු සක්විති රාජ්‍යයෙන් පැවරුවා. ඒ ණය ගෙවනවා තියා හලකටවත් යන්න බෑ. ඒ ණය ගෙවෙන්නේ නෑ. එනම් මේ ලෞකිකත්වයේ තුල තියෙන ලෞකික ධර්මකින් උපකාරීන කෘතුපකාරී කරනවා දෙමව්පියන් කියන ඉහෙරම උපකාර කරලා දුන්නේ දෙමව්පියන්ටවත් ණය ගවා ගන්න බැහැ අංශු මාත්‍රය. හැබැයි බුදුරජාන් වහන්සේ දේශනා කරන එක ක්‍රමයක් තියෙනවා මේ බුද්ධ ශාසනයේ ඉන්න බුද්ධ ශ්‍රාවකයන්. ශ්‍රද්ධාවෙහි නොපිහිටවු මව් කෙනෙක් හෝ පිය කෙනෙක් ශ්‍රද්ධා මාත්‍රියක පිහිටෙවුවා. සීලෙහි නොපිහිටවු මව් පියෝ සීල මාත්‍රියක පිහිටෙවුවා. දහම් අවබෝධයක් නැති මව්පියෝ දහම් දැනීම මාත්‍රයක පිහිටෙව්වන සුරකල මාත්‍රයක පිහිටෙව්වන ලෝභීව හිටව මව්පියෝ සාසනයේ උඩ දැකලා හිටන් ත්‍යාග මාත්‍රයක පිහිටෙව්වන අවිද්‍යාව හිටව මව්පියෝ ප්‍රඥා මාත්‍රයක පිහිටෙව්වන. ඒ හේතුව නිසා ඒ දරුවා ඒ දෙමව්පියන්ට තිබිච්ච ඒ අධ්‍යාවේ තිබිච්ච මුළු ණයත් ගෙවලා අනන්ත සංසාරීය මව්පියලා යන්තාක් ණය වෙලා තියෙනවා. ඒ ණයත් කියලා වැඩිපුරක් දුන්නා වෙනවා. මෙන්න විශේෂත්වය. එහෙම වෙන්න හේතුව මොකක්ද? හේතුවක් නැතුව බුදුරණන් හතියක දේශනා කරන්න එක වටිනවා කියලා. මේ බුදුදහම යම් කෙනෙකුට අංශු මාත්‍රයක් හෝ ලැබුණයි කියලා කියන්නේ. කෘතඥ ගෝත්‍රයේ ඉක්මෝලා සෝවාන් මාර්ග අනුගාමිකයෙක් බවට පත් වෙනවා. යම් කෙනෙකුට ශ්‍රද්ධා මාත්‍රයක්, සීල මාත්‍රයක්, සුත මාත්‍රයක්, ත්‍යාග මාත්‍රයක්, ප්‍රඥා මාත්‍රයක් නැත්නම් ඔහු කෘතඥ ගෝත්‍රයේ පිහිටපු කෙනෙක් කියලා. එන ශ්‍රද්ධා මාත්‍රිය, සීල මාත්‍රිය, සුත මාත්‍රිය, ත්‍යාග මාත්‍රිය, ප්‍රඥා මාත්‍රිය පහළ නම් වූ ආර්යයි. නමුත් අද ආර්ය අනාර්ය අඳුරන්නේත් නැහැ. බුදුරන් වහන්සේ උපදේශ කළා දේ. එන ඊ ශ්‍රද්ධා මාත්‍රිය, සීල මාත්‍රිය, සුත මාත්‍රිය, ත්‍යාග මාත්‍රිය, ප්‍රඥා මාත්‍රිය නම් මේ බුද්ධ ශාසනයෙන් පිට නැහැ. ඇයි හේතුව? නිවන් දකින ධර්මයේ ලෝකයේ දෙන සාකල් පහළ වෙන සාකල් නිවන මුල් කරගෙන මේ ශ්‍රද්ධා මාත්‍රිය පිහිටන්නේ. ලෞකිකත්වයේ ශ්‍රද්ධා මාත්‍රිය කියන එක බොරුවක් විතරයි. කුසබින්දා වගේ වැඩ. ඒකේ හරයක් නෑ. නිවන මුල් කරගෙන ඉන්නේ මෙන්න නිවන් මඟ කියලා විශ්වාස මාත්‍රයක් ඇති කරගුවා. අන්න එතෙන්දී ලෞකිකත්වයේ තුල තිබෙන මෙච්චර කල් නොදැක දහමක් දැක්කා. ඒකාන්තයෙන් නිවන් අවබෝධ කිරීම කරලා තියෙන සීමා ක්‍රමයෙන් තියෙන හිම් කරග ඇති. නිවනින් කෙලවර වීමට හේතුකාරක වෙන අතරමං නොවේද? මාධ්‍යයකට දෙමව්පියෝ ඇදලා දැම්මා වෙනවා. සද්ධා මාත්‍රයක් පහල කරගුවා. සීල මාත්‍රයක් කියලා කිව්වේ නිකන් ওই පන්සිල් අටසිල් කිව්වට හරියන්නේ නැහැ. මේ ධර්මයේ තුලින් ලෝකේ අසාරයිනි කියලා ශ්‍රද්ධා මාත්‍රයකින් ලෝකේ ධර්මයේ දැනගත්තාන් අනිදි මේ ලෝකේ සාරත්වයක් නැහැ කියන එක ඇත්තනේ කියලා වැටහෙනවා. අන්නේ වැටහීම නිසා යම් කිසි මට්ටමක ශික්ෂණ මාත්‍රයක් එනවා. ලෝකේ දැලීම අඩු වෙනවා. මෙන්න මේ මාත්‍රයක් ආව නම් අනන්ත සංසාරයෙන් ඒකාන්තයෙන් නිදහස් වෙන අරිහත්ත්වයට උන්ට හිමි. ඒක ආයි ලැබුව මාධ්‍ය නැති වෙන්නේ නැහැ. ඒකාන්තයෙන්ම කල්ප ගණනක් ගිහිල්ලා හරි අරිහත්ත්වයෙන් කෙලවර කරනවා. එච්චර කල් යන්නේ නැහැ. අනන්ත සංසාරයේ කොතේ කල් විනිවිද දුකත් ආව ඉදිරියට තිබුණාද දැන් නැවතික ලැබුණ නැත්. සුත මාත්‍රිය, ත්‍යාග මාත්‍රිය, ප්‍රඥා මාත්‍රිය පහළ වුණා නම් ආරි තත්ත්වයේ සෝවාන් මාර්ග අනුගාමිකයෙක් වුණා. මේ සෝවාන් මාර්ග අනුගාමිකයාට වැඩි කාලයක් යන්නේ බුද්ධාන්තර 1යි 2යි 3යි වැඩි කාලයක් යන්නේ ඉස්සෙල්ලා. ආ කොච්චර ප්‍රමාදලා හිටියත් ධර්මාභෝධය ලබාගෙන පූර්ණ කරගන්න හම්බෙන්නේ. අනන්ත සංසාරයෙන් සදාහතුන් නිදහතින මාර්ගයේ පාදල දුන්නා වෙනවා. මෙන්න මේ නිසා තමයි ඒ පොට්ට ඔච්චර ඔය පොඩ්ඩ ඔය තරම් වටි. සක්විති රාජ්‍යයෙන් පැතුවත් එක ඊළඟ අධ්‍යාවේ තිබෙන දුගතිය මුදවන්නද? එච්චරවත් ඒකේ ශක්තියක්. මෙලෝ සම්පත්තිය කොච්චර ලබා දුන්නත් ඒ මව හෝ පියා හෝ ඊළඟ අධ්‍යාවේ මෙතනින් මෙලා දුගතියට යනවාද ඒක නැති කරන්න පුළුවන් දකෝ ඒක කරවන්නේ. නම් මේ මාත්‍රේ දුන්නකෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාත්‍රි ශ්‍රද්ධා මාත්‍රි ප්‍රේම මාත්‍රි හිටි වෙන අපාගත වෙන්නේ. හොවම් ඵලේ ලබන්න ඕනේ. ඔන්න ඔය මාත්‍රි පිළිහිට අපාගත වෙන්නේ නැති කොනසර වෙන්නවා කියේ. එහෙනම් සතර පායින් සදාහරු නිදහස් වුණා. මේක පොඩි වාසනාවක්. අන්නේ අති දුර්ලභ මහා වාසනාවක් තියෙන මේ බුදුදහම තුල. මෙන්න මේ සත්‍ය ආબોධිය තමා මාත්‍රියකෝ ලබා ගැනීමත් ඒකට අනික්කයට ඒ ටික ලබා දීමත් කියන කටිට තමයි මෙත්තා සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම වලින් සිද්ධ කරන්නේ. මෙන්න මේක අපරමාණ වෛත්‍යයයි. මෙන්න මේ මාත්‍රියේ බැහැගත් කෙනෙකුට අනන්ත සංසාරයේ විච්ච පව් වලට ණය ගෙවලා ඉවරයි අනික්කයි. කියන්න දෙයක් නැහැ. අම්ම ගලක් වගේ පව් අනන්ත සංසාරයේ දෙමව්පිය වෙච්ච පව් කියලා වැඩිපුරක් දුන්නා වෙනවනම් ඔය මාත්‍රියට. ඒක වටිනාකම කිව්වේ විදිහයි ඒක ලැබෙන්නේ කියලා. එහෙනම් ලෝක සත්‍යයනේ පතුරවන මෛත්‍රී සාන්ති. අරති විච්ච සීමා සාහිත්‍ය වගේ පාප සුළු පාප සියල්ලම ගෙවලා තමන්න හීපුවේ. මෙන්න මේකෙන් බලය ලැබෙනවා. ඉතින් මේක සෙල්ලමක් නේ. අදුතරමින් බුදු පියාණන් වහන්සේ පහළ වෙච්ච කාලයක උන්වහන්සේ උදා පූජා කරන මල් වට්ටියකට අත ගහලා ලැබුණා කියන්නේ සුළුයෙන් පෙනුනට අනන්ත සංසාරේ ලැබෙන ඉදියා. අනන්ත සංසාරේ මෙච්චර කාලෙ ඇවිදලා බුදුහාමුදුරන්ට පූජා කරන මල් වට්ටියට අත ගහන්න හැම වෙලා නැහැ. හම්බ වුණා නම් ඒ හේතුව නිසා තමයි මේ ආරි මාර්ගයෙන් මගේ පැහැදිලා තියෙන්නේ. උන්වහන්සේගෙන් යන්තම් වදින් මාත්‍රිය කරන්න හම්බ වුණා නම් එදා පටන්ගෙන මේ ආරි මාර්ගය පිළිගන්න මගේ පැහැදිලා. ඉන අනන්ත සංසාරයේ මෙච්චර කාලයක් බුදුවරු කෝටි ප්‍රකෝටි ගානක් අසංඛ්‍ය බුදුවරු ලෝකේ පහළ වුණාත් අපිට ඉඳ වෙලා තියෙන අනන්ත සංසාරයේ අනාථ වේ ලංකක් නිසාද ඒ පහළ වෙච්ච බුදුවරු හම්බ වෙලා මාත චිත්ත ප්‍රහාදයක් ඇති කරන අපිට හම්බ වෙලා නැති නිසා. හැබැයි ඊටාම ඈත කාලයක් වෙනකොට කොහොම හරි ඒ අනන්ත සංසාර දුකෙන් නිදහස් වීමට මොන මහා වාසනාවකින් හරි හම්බෙගානින්ද දීපාංකර බුදුදාන වහන්සේ හම්බෙලා හරි වැඳලා බුද්දති විච යම් කිසි ගුණ මාත්‍රයක් තිබුණා අද මේ බෞද්ධය කියලා ඉන්න සිත වාසනාව ඒක ලැබිලා තියෙනවා. කපුසඳ කොණාගම කාශ්‍යප ආදී බුදුරයන් වහන්සේ ළමගේ කාලීදී හරි කරලා තිබිච්ච වන්දනා මාන කිරීමක මාත්‍රයක් හරි තිබුණා ඒ හේතු වාසනාව නිසාද බෞද්ධත්වයේ හිට පිළිඳන හේතු වාසනාව ලැබිලා තියෙනවා. බුදුදහමක් අහන්නත් ආවද කරන්න හැකියාව ලැබිලා තියෙනවා. එහෙනම් වැඩි කාලයක් ඇදි ඉස්සෙල්ලා සතර ගමනේ දුක්පැති ඉවර කරගන්න මහා හේතු වාසනාවක් ලැබිච්ච මිනිසක් කියලා ඉන්නේ හේතු. එහෙනම් මේක අති දුර්ලභ වාසනාවක්. මෙන්න මේබඳු මහා සාන්තිය තමයි ලෝකයට පතුරවන්නේ. එහෙනම් ඒ ඉදිරියේ සුළුයෙන් පෙනුනට මහ විශාල වටිනාකමක් මහා වාසනාවට ලැබිච්ච දෙයක්. කලාතුරකින් හම්බ වෙන අති දුර්ලභ වාසනාවක්. පුංචි උපමාවක් කරලා මේක ගලපන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් සාමාජිකයකට කියනවා. අපි හිතමු මෙහෙම දෙයක්. මිනිහෙක් මණික් ගලන්න යනවා. මණික් ගලන්න යනකොට කොහේ හරි තිබෙනකම් කකුල වදිනවා ගලක. බලනකොට දිලිසෙන ගලක්. මහන්සියක් නැතුව ගැටිලක් පැත්තකින් තියලා අරගෙන බැලුවා. බලනකොට වටිනාකම කෝටි ගාන. දැන් මිනිහා මහන්සියරද මේක ගත්. කෝටි ගානකට හිමිකාරයෙක් වුණි. බොහොම පුංචි වැඩක්. විමිටි විච්ච ගලක් අහුලාගෙන. එහෙමත් අවස්ථාවක් නැ වටිනාකම බැලුවොත් කෝටි ගාණින් විල කරන්න බැරි මහා වටිනා වැණිකක් වුණා නම් එහෙම මේ වැණික බොහොම ලේසියෙන් ගත්තා. අය වැණික හැදුවේ අපි නෙමෙයි. ලෝකේ වටිනාකම කරන එකට විලක් නියම වෙලා තිබුණා. අපිට අහම්බෙන් වාගේ හම්බ වුණා. හැබැයි අපි මහන්සියක් නැතුව මහා වටිනා දෙයකට හිමිකාරයෙක් වුණා. ඒ වගේ ලෝකේ මහා රත්න තුනක් තියෙන අති දුර්ලභ බහලෝයි. ඒ තමයි බුද්ධ රත්නයයි ධර්ම රත්නයයි සංඝ රත්නයයි. අපිට කොහෙන් හරි කණෙන් කොණෙන් ඇවිල්ලා හරි කමන්නේ හත්මයක් හම්බුනොත් එහෙම වටිනාකම කොච්චරද. අන්නේම වාසනාව තමයි බෞද්ධත්වයට පත් වෙනක් ලැබෙන්නේ. බුද්ධ රත්නයේ කිසි නාම මාත්‍රිය පැහැදුනා නම් අර මහා ලෝකේ තියෙන සියලුම මණික් එකලා දුන්නට වැඩිය වටිනාකමක් හම්බ වුණා. අති දුර්ලභ වාසනාව. එහෙනම් බෞද්ධත්වය කියන්නේ මෙන්න මේ මහා අති දුර්ලභ වාසනාව. මෙන්න මෙවන් තත්ත්වයට පත් වෙච්ච කෙනාට ලෝකේ යම්තාක් මෙතත් අනන්ත සංසාරයේ වඩන් ඉන ගමනදී යම්තාක් ගෙවිච්ච නැති පාපයක් ඇතනම් තමන් ලබාගත් සාන්තියෙන් පතුරවන මෛත්‍රී සාන්තියත් ඒ අප්‍රමාණ බලයක් තියෙනවා. මෙන්න මේ බලෙන් පතුරවන මෙත නිසා ඒ පාප කර්මයන්ට අප්‍රමාණ යහපත කිරීමේ වන්දියක් ලේසියෙන්ම ගෙවා ගන්න පුළුවන්. හැබැයි ලේසියෙන් ගෙව්වට අති දුර්ලභ වෙච්ච මහා වාසනාවක් නිසා ඒ ලේසියෙන් ගෙවා ගන්න. මේක අමාරුව තියෙන අති දුර්ලභ වාසනාව පහළ වීම. මෙන්න මේ වාසනාව පහළ කිරීම තමයි පරෝපකාරී ලෝක සත්‍යයක දී දයානුකම්පාවේ මහා කරුණාවෙන් යුත් පාරමිතා කරන බෝධිසත්වයන් වහන්සේලා මේ බර දැරුවේ. අපි නෙමෙයි මේක දරලා තියෙන්නේ. අසංඛ්‍ය කල්ප ලක්ෂ ගණන් පාරමිතා පුරලා අනන්ත අප්‍රමාණ ලෝක සත්‍යයන් කිරී දුක් විඳලා සියලු මාර බලවේගයන්ගේ ඉන ගැහැට විඳලා ඒ සියල්ල අභිභවා ජය ගැනීමට අනන්ත දුක් විඳලා හිතන්නේ බැරි කාලයක් දුක් විඳලා හිටන් මතු කරලා දුන්න ශක්තිය මතු කරලා දුන්න අන්නේ බුදු පියාණන් වහන්සේ. එන අපිට තියෙන උයලා දුන්නේ කටි තියාගන්න විතරයි. මහසි වෙන දෙයක් නැහැ. මෙන්න මේක ලෝතරා බුදු පියාණන් වහන්සේලාට සහ ලෝක සත්‍යයන් ලැබෙන මහා වාසනාවක්. ඒ නිසා මේක දැක්කගෙන දැනගත්ත කෙනා උන්වහන්සේලාගේ අසීමිත වටිනාකම දකින. නිසයි බුද්ධේ අවිච්ඡා ප්‍රසාදෝ කියන බුදුරයන් වහන්සේ කිරි මහා ප්‍රසාදයේ පහළ වෙන්නේ. අකම්ප ප්‍රසාදයක් පහළ වෙයි. මෙන්න මේක විශේෂ කාරණයක් වෙන්නේ දකින්න ඕනේ වැඩි. ඉතින් මෙන්න මේක තේරුම් ගත්තම තමයි මල් වටියා පූජා කරන තැනදී හිටියත් ධර්මය හතර හිත පහදවා ගත්තා කියන තැන එක වටිනාකම දකින්න ඕනේ ඔන්න ඔය විදිහේ. මේක අසීමිත වටිනාකමක් වෙන්නේ කොහොමද? මෙන්න මේ අසීමිත වටිනාකමක් ලබා ගන්නත් ලේසියෙන් බෑ. 999ක් මල්ලා අම්මා බලන්න ගිය අඟුලි මාලට සම්බුලාවේ අසීමිත වටිනාකම. පගමරුවට වඩා කොච්චර ඇලද කරලා තියෙන්නේ. හැබැයි ඒ අත් දෙවි ලැබුවේ වාසනාවක් නෙමෙයි. ඊට කල්ප ගානක ඉඳලා පාරමිතා පුරාගෙන ආපු දෙයක. හැඟවිලා තිබිච්ච වාසනාවක් ඉස්මතු වෙච්ච වෙලාව. අන්නේ වෙලාවේ වාසනාව ලැබිලා තමයි උන්වහන්සේට සුළු වෙලාවකින් අර කරගත්ත සියලු පව් වලින් අනන්ත සංසාරයේ ගෙවන් තිබිච්ච මහා පාපයකින් නිදහස් වෙලා අරිහත්ත්වයටපත් වෙන්න හේතු වාසනාව ලැබුණේ. ඉතින් උන්වහන්සේගේ මානසිකත්වය කොච්චර වෙනස් වුණාද කියනවා. ගැබ්බරින් දුක් වෙලා ඉන්න ස්ත්‍රියක් කෙරෙහි පතුරවපු මෛත්‍රිය හේතු කොටගෙන ඒ මොහොතේම ගැබ්බරින් නිදහස් වෙලා කිසිම අමාරුවක් නැතිව දරුවා බිහි වුණා. උන්වහන්සේ ඉඳගෙන සෙත් කරව පුටුව හොදන හිටන්දේ වතුර ටික දුන්නාම ඊට පස්සේ කිසිම අමාරුවක් නැතුව දරුවා බිහි වෙනලු කාන්තාව. දැන් උන්වහන්සේගේ මෛත්‍රී චිත්තය කොච්චර විහිදලා තියෙනවද? ඊට ඉස්සෙල්ලා තිබුණේ මොකක්ද? 999ක් මරලා අම්මා බලන්න ගිය දුෂ්ට චිත්තය. දැන් 999ක් මරලා අම්මා බලන්න ගිය බුදුන් මරන්න පැන්නේ. ඔහොම ඉතින් ඇඟිල්ල කපා ගන්න ගියේ. අන්තිම ඇඟිල්ල සම්පූර්ණ කළා. එහෙනම් මේ කොයිතරම් පදුට්ට මනසක් ඉස්සෙල්ලා තිබුණාද? කොයිතරම් පාප කර්මයක් කරලා තිබුණාද? නව හැඟවිලා තිබිච්ච වාසනාව මතුවිලා ඇවිදලා යථාර්ථය දැක මොහොතින් අර ඔක්කොම මොහොතකින් ගෙවිලා ගියා. බිඳිලා ගියා. අන්න ඒකයි මේ ධර්මයේ තියෙන වැදගත්කම. අති දුර්ලභ වාසනාවක් කියන්නේ ඒකයි. ඒ සාන්තිය අනන්ත ලෝක සත්‍යයට කෙස් ගහක් වැතිරෙව්වත් ඒකෙන් ලෝකයට එන සාන්තියත් අප්‍රමාණයි. මේක අති දුර්ලභ සාන්තියක්. ලෝත්‍රා බුදු පියාණන් වහන්සේ නමක්. ඒ බුද්ධත්වයට පත් වෙනට විහිදෙන හැස් කිරණ අනන්ත විශ්වයේ කාලාන්තරයක් ගමන් කරනවා කියනවා. ඒක කිරණ ධාතුවක් හැටියට යන්නේ. ලෝත්‍රා බුදුරෝ පහළ වෙන්නේ නැති පරසක්වල කියලා කර සත්‍යය. එබඳු වන්නව සක්වල හරහත් ගමන් කරනකොට හැබැයි දිව්‍ය බ්‍රහ්මාදීන් ඒවත් ඉන්නවා ලෞකික. ඊය ඇට ගෝචර වෙනා මේ රැස් දහරාව. මේ රැස් දහරාවේ සාන්තියට හිත හිටපුහම කිසි දවසක නොලැබු සාන්තියක් ඇති වෙනවා. ඒ සාන්තිය කොහෙන් දාවි කියලා එතන හිතපුහම එතනින් චුත වෙලා ඇවිදලා මේ මගුල් සක්වල උපදිනලු මේ සත්‍යය. අමේ මිනිස් ලෝකෙන් බුදුවරු පහළ වෙන ලෝකයකට අන්නේ සක්වල කෙනාට රැස්කෙන්දක් ඇති. ඒ තරම් මහ බලවත් දෙයක්. නමුත් මිනිසුන්ට අතර ලේසියෙන් ලැබිලා තියෙන ගණන් ගත්තේ නැතුවත් බුදුදහම විදින වටිනාකමේ තත්ත්වයයි ඔය කියන්නේ. බුදුදහම කියන්නේ මේ බඳු දෙයක්. මේ කොච්චර කිව්වත් ලෝකෙ පිළිගන්නේ නැති කෙනසක් ඉන්නවා. මොකක් නිසාද? අර සංසාරයේදී අර වගේ හේතු වාසනාවට හිමිකම් ලද්දෝ නැත්නම් ලැබුවේ නැත්නම් කොච්චර හොඳයි කිව්වත් කුට්ටුවකට ගණන් ගන්න හිතෙන්නේ නැහැ. අන්න එහෙම කොටස. ඉතින් අති දුර්ලභ වාසනාවක් තමයි බුද්ධෝත්පාද කාලයක එවන් බුදුදහම පවතින ඒ මධ්‍ය දේශ මණ්ඩලයට අයිති වෙන එවන් කොට්ටාසික උප්පත්තියක් ලැබනවා කියන මහා වාසනාවක් කියනවා ඒ විදිහට. මොකද හේතුව? ඔය අතරේ බොහෝම ටික දෙනයි නමට හරි බුදුන් කෙරෙහි චිත්ත ප්‍රහාදයක් නැති අය. අන්‍ය ආගමක කියලා ළමෙන් කිව්වා. ඉබේ අධ්‍යක්ෂක වෙලා සාදු කියපුවා වුණ තරම් ඉන්නේ. එහෙම දැනෙන දානයක් ගෙනත් දීලා ඉතින් චිත්ත ප්‍රසාදයේ වැඳලාපු අය ඕන තරම් ඉන්නේ. ලෝක සම්පතේ වෙන ආගම් කෙරෙන්න පුළුවන්. මෙන්න මෙහෙම ආයත පවායි වාසනාව ලැබෙනවා. ඉතින් ඒක සෙල්ලම් වැඩක් නෙමෙයි. ඒකාන්තයෙන්ම නිවන මුල් කරගත්ත හේතු වාසනාව ලබන පිරිසක් වෙනවා. චිත්ත ප්‍රසාද මාත්‍රිය පහල කළා. ඉතින් අන්න ඒක තමයි මේ අප්‍රමාණ පව් ගේවලා ඉවර කරගන්නට සිටින මේ අද්භේවිත වෙන පව් පොඩ්ඩ නෙමෙයි. අනන්ත අප්‍රමාණ සංසාරයේදී සියලු පව් වලින් නිදහස් වෙලා පූර්ණ කරගන්න පුළුවන් නෑ නිකන් පැනලා යන එකක් නෙමෙයි. ඒ පාපේට හේතු ඇති වන්දියක් ගෙවලා යන්නේ. ඒ නිසා තමයි කිව්වේ සතිය ශ්‍රේෂ්ඨයි හේතු වෛරයෙන් නොමිදී. මෙත්තා සාගත වන්නා වූ කාය කර්ම වාචික කර්ම මනෝ කර්ම තුළ වෛරය මිදේ. මේ බුද්ධ දේශනා අපි ලදින වෛරය මිදෙන හැටි ලෝක සම්මත වෛරය මිදෙන්න නම් පාපයෙන් ණය කියලා නිදහස් වෙන්න ඕන. නැත්නම් ඔක අපිට මෙහෙම මෙහෙම දෙයක් කළා. ඕකට නා වගතුවක් එන්නපා කියන සාප කොච්චර තියෙනවා. අනන්ත සංසාරයේ පටන් ගියේ. එහෙනම් ඒ ඔක්කොගේම සාප මේ ලෝකෙ පිළිලා තියෙනවා අපිට විරුද්ධ. ඒ සියල්ලටම වන්දිකේ වෙන්න තියෙන අප්‍රමාණ මෛත්‍රිය වැඩි. ඒ කරපු සාප කොච්චරද දන්නේ. ඒ අධ්‍යයයෙන් එන කාලේ අපි කරපු අවැඩ අසාධාරණ නිසා ලෝක සත්‍ය අපිට සාප කරපුවා කොච්චර. ඕකට නම් හොඳක් වෙන්න එපා. ඕක කරපු අපරාධය. ඔය වචනේ කී දෙනෙක් කියලාද අනන්ත සංසාරේ ඉන්න ගමනේ. ඌවා විශ්සේ තියෙනවා. කර්ම ශක්තියට සම්බන්ධ වෙලා සාප එනවා. එහෙනම් අපි සියලු සාපයන්ගෙන් නිදහස් වෙන්න වෛරය මිදෙන්න නම් අප්‍රමාණ මිත්‍යති ලෝක සත්‍යයල වළඳ කියලා වෙන්නේ. ඒකෙන් අරවා කැපෙනවා. ඒතකොට තමයි නිදහස ලැබෙන්නේ. නිදහසේ ආර්ය මාර්ගය පූර්ණ කරගන්න. මේක තේරුම් ගන්න ඕනේ. මෙලා මේ ශාසනය තුල තියෙන චිත්ත මාත්‍රයකින් හෝ බුදුන් කෙරෙහි දහම් කෙරෙහි සවුන් කෙරෙහි ඇති කරන ප්‍රහාදේ අප්‍රමාණයි. අසීමිතයි. ඒක මේ පිටින් පේන භෞතික වස්තුවේ ස්වභාවයෙන් නිගමනය කරන්න බෑ. ඒක බොහොම සුළු දෙයක් වෙන්න පුළුවන්. අහු බණපදයේ චිත්ත ප්‍රහාදයක් ඇති වෙනවා කියන එක බොහොම සුළුවෙන් හිතන්න පුළුවන්. ඇති වෙනවා නම් චිත්ත ප්‍රහාද මාත්‍රයක් හරි ඒකේ වටිනාකම අප්‍රමාණයි. අර කවුගේ වා ගන්නද? ඒ වගේ හේතු ලබනවා. ඒකයි හේතුව.